සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ සාගරේ ජලධිකං රුධිරං අදාසි භූමින් පරාජිය මදාසි සමන්ස දානං මේරුප් පමාන මහිතං සමෝලිසිසං ඛේතාරකාදිකතරං නයනං අදාසින්ති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙසක් පුන් පසළොස්වක් පොහෝ දවසක දීපංකර සර්වඥන් වහන්සේගේ පාමුල ජීවිත පරිත්‍යාගය කොට සම්මා සම්බුද්ධත්වයේ සඳහා ප්‍රථම විවරණ ශ්‍රීපතුල් ලැබුවා. එතැන් පටන් මහා ප්‍රනිධානය පිරීම් වශයෙන් තමන් වහන්සේගේ සිත කය වචනය යොදවමින් භවයෙන් භවයට පාරමී ධර්ම සම්පූර්ණ කොට අවසානයේදී තවත් වෙසක් පුන් පසළොස්වක් පොහෝ දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. නියත විවරණ ලැබූ වෙසක් පෝයත් බුද්ධත්වයට පත් වූ වෙසක් පෝයත් අතර කාල පරිච්ඡේදය සාරා සංඛේය කල්ප ලක්ෂයක්. මහා කල්ප අසංඛේය හතරකුත් තවත් ලක්ෂයක කාලයක්. මහා කල්පයක් කියලා කියන්නේ යොදුනක් දිග පළල උස කොටුවක් අරගෙන මේක අභයට වලින් පුරවලා අවුරුදු 100කට එක අභයටයක් ඉවත් කළොත් කොටුව හිස් වෙනවා, කල්පය තවත් ඉතිරිව පවතිනවා. එමත් නැත්නම් යොදුනක් දිග පළල උස වජිරමය පාසානයක් දිව්‍ය සළුවකින් පිරිමදිනවා. ඒ වෙලාවේදී සළුවෙන් පිරිමැදිලා වජිර පාසානේ අවසන් වෙලා පොළවට ගෙවෙනවා. අවුරුදු 100කට වතාවක් මහා කල්පය තවත් ඉතිරිය පවතිනවා. ඒහා ඒසා විශාල මහා කල්ප අසංඛේයව හතරකුත් ලක්ෂයක් තමයි මේ පාරමී පූර්ණයේ කිරීමේ කාල පරිච්ඡේදය. එයත් ප්‍රඥාධික බෝධිසත්වවරයෙක් වූ නිසා. නියත විවරණ ලබන්නේ ශ්‍රද්ධාධික බෝධිසත්වවරයෙක් නම් එතුමාට මහා කල්ප අසංඛේය අටකුත් කල්ප ලක්ෂයක් අටාසංඛේය කල්ප ලක්ෂයක් ගත වෙනවා සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කිරීමට. වීරියාධික බෝධිසත්වවරයෙක් නම් සොළොසා සංඛේය කල්ප ලක්ෂයක් ගත වෙනවා. ඒ කියන්නේ අසංඛේය 16කුත් මහා කල්ප තවත් ලක්ෂයකුත්. මේසා දීර්ඝ කාලයක් නියත වීමෙන් පසුව බුද්ධත්වයේ සඳහා ගුණ පුරන්නට ඕනි. බුද්ධත්වයේ සඳහා නියත වෙනවා කියන එකත් සාමාන්‍ය සිදුවීමක් නෙවෙයි. ඒකට අෂ්ට ධර්ම සමෝධානයක් වෙන්නට එපැයි. මිනිස්සෙක් වෙලා ඒනුත් පුරුෂයෙක් වෙලා ගිහි සම්පත් අතහැරලා පැවිද්දකටපත් වෙලා කර්මවාදී ක්‍රියාවාදී නිකායක නැත්නම් බුද්ධ ශාසනයක මහණ වෙලා ඒනුත් හිතේ කෙලෙස් ධර්ම දුරු කරගෙන කෙලෙස් යටපත් කරගෙන ධ්‍යාන උපදවාගෙන අෂ්ට සමාපatti උපදවාගෙන අභිඤ්ඤා බල උපදවාගෙන තියෙන්නට ඕනේ. එතර මිනිහෙක් වීම, මිනිසෙක් වීම, පුරුෂයෙක් වීම, පැවිද්දෙක් වීම, අෂ්ට සමාපatti ධ්‍යාන අභිඤ්ඤා උපදවාගෙන තිබීම. ඒ භවයේදී සතරපද ගාථාවක් ශ්‍රවණය කොට අරිහත්වය සාක්ෂාත් කර ගැනීමට තරම් උපනිශ්‍රේ සම්පත්තියක් හේතු සම්පත්තියක් ඇති බව, සාමාන්‍ය අරිහත්වයක් නෙවෙයි සතරපද ගාථාවක් ශ්‍රවණය කරනකොට රහත් වෙන්නට තරම් පිනක් උපනිශ්‍රයක් හේතු සම්පත්තියක් ඇතිව සම්මා සම්බුදුවරේ සම්මුඛ වී උන්වහන්සේට ජීවිත පරිත්‍යාගයේ බඳු උසස් පරිත්‍යාගයක් කිසිම ආකාරයකින් බුද්ධත්වයේ සඳහා නොපැකිලෙන පසු නොබසින ඡන්දයකින් සිදු කළොත් තමයි ප්‍රථම අභිනිහාරය සිද්ධ වන්නේ. එතැන් පටන් ඒ උත්තමයා බුද්ධ භූමියට ප්‍රවේශ වෙනවා. දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුටවත් නතර කරන්න බැරි පරාක්‍රම වීරියෙන් බුද්ධත්වයේ සඳහා ගමන් කරනවා. නියත විවරණය ලබන්නට කලින් ඉතාම දීර්ඝ කාලයක් උපනිශ්‍රේ සම්පත්ති වශයෙන් පින දියුණු කරන්නට ඕනි. ඒ වගේම සංසාරයේ තියෙන දුක දැක දැක එය තේරුම් අරගෙන බෝධි සම්භාර පිරීමෙන් මා මේ දුකට පත්වෙනවා නේද කියන භය ඇති නොවන පරිද්දෙන් සංසාර දුක කෙරෙහි භය නැති කරගන්නට ඕනි. ඒ විතරක් නෙවෙයි, බුද්ධත්වයට යන ගමනේදී නිකං සසර අසංකේය ගණන් හැසිරෙනවා නෙවෙයි, අපි හැමෝම එහෙම හැසිරීලා තියෙනවනේ. බෝධි සම්භාර පූර්ණේ කරන්නට ඕනි. ඒකට කියනවා බෝධිසත්ව චර්යාව කියලා. බෝධිසත්ව චර්යාවේදී මිඳින්නට වෙන අනේක විධ දුක්ඛයන් ඉවසමින් තමන්ම සමහර වෙලාවලට ඒ දුක්ඛයන්ට පරෝපකාර වශයෙන් පත්වෙමින් පුරණ ඒ බෝධි සම්භාරයේ පිණිස පිළිබඳව හිත තුළ භය නැති වෙන්නට ඕන. ඒ වගේම කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් කුසලයේ අකුසලයේ හොඳින් තේරුම් ගනිමින් ලෝකස් ස්වභාවය ආභෝධ කර ගනිමින් භාවනා කරමින් ධ්‍යාන අභිඥා උපදවා ගනිමින් ධර්මයේ ඉගෙන ගනිමින් ශාස්ත්‍ර ඉගෙන ගනිමින් කල්යාණ මිත්‍ර ඇසුරෙහි තමන්ගේ ඥානය දීර්ඝ කාලයක් පුරුදු පුහුණු කරන්නට ඕනි. ඒ වගේම සියලු සත්වයන් තමන්ගේ දරුවන් ලෙස සලකමින් මේ සත්වයන්ගේ දුක තේරුම්ගෙන ඔවුන් මේ දුකෙන් මුදවන්නට මහා කරුණාව වර්ධනය කරගන්නට ඕනි. මේ කියන අංග හතර දියුණු කරනකොට ඒ බෝධිසත්වයන් ක්‍රමයෙන් අභිනිහාරය වෙත ලං වෙනවා. පළවෙනි එක තමයි පින දියුණු කරන්නට ඕනි. පින් කරන්නට ඕනි. දාන ආදී ගුණධර්ම ප්‍රගුණ කරන්නට ඕනි. ඒ වගේම අසරණ සත්වයන් සියලු සත්වයන් කෙරෙහි තමන්ට කරදර කරන සත්වයන් කෙරෙහි පවා කරුණාව මෛත්‍රිය වඩන්නට ඕනි. ඒ වගේම තමන් සපුරන්නට යන මේ දුෂ්කර ක්‍රියාව බෝධි සම්භාර පූර්ණය කෙරෙහි බිය නොවී එඩිතරව ඒකට මුහුණ දෙන ශක්තියක් අදිෂ්ඨානයක් හිතක් සකස් කරගන්නට ඕනි. ඒ වගේම මේ ගමන යෑම සඳහා සසරදී මම්මුලා නොවෙන්නට අබුද්ධෝත්පාද කාලවලදී ලෝකයේහි ධර්මයේ නැති කාලවලදී අවිද්‍යා අන්ධකාරයෙන් ලෝකයේ වැසී පවතින කාලවලදී පවා නිවැරදි ධර්ම මාර්ගය තෝරාගෙන බෝධිසත්ව ධර්ම පූර්ණයේ කිරීමට ඉදිරිපත් වෙන ඒ වටිනාකම තේරුම් ගන්න කුසලයේ තේරුම් අරගෙන අකුසලයේ බැහැර කිරීමට ඥාන සම්ප්‍රයුක්ත උප්පත්ති ලබන්නට ඥානය දිනු කරන්නට ඕන. කියමනකට මේක කීවට පින්වතුනි දීර්ඝ සංසාරයක් එක්ක බලද්දී මේ කියන ගුණ හතර දිනු කරගෙන ශක්තිමත් කරගෙන සසර හැසිරෙනවා කියන එක ලෙහෙසි දෙයක් නෙවෙයි. තමන්ගේ හිතේ තියෙන බලාපොරොත්තුව සඵල කර ගැනීමට. මොකද්ද බලාපොරොත්තුව? අනාගතයේහි යම් දවසක සම්මා සම්බුද්ධත්වයේ ලැබීම සඳහා. කවද්ද කියලා උන්වහන්සේ දන්නේ නැහැ. ඒක නියත වෙන දවසෙන් තීරණය වන්නේ. ඊට පූර්වෙහි කොච්චර කල් සසර ඇවිදින්න වෙයිද කියලා දන්නේ නැහැ. ඒ අනියතව බෝධි සම්භාර පූර්ණේ කරමින් පැමිණිලා ඒක ඉතාම උසස් මට්ටමකට දියුණු කරාට පසුව තමයි උන්වහන්සේ බුද්ධත්වයේ සඳහා නියතවන්නේ. එතෙන් පටන් ඒ සකස් වෙච්ච හිත කෙනෙක්ට හිතෙන්න පුළුවන් නියත වීම නිසා දැන් කොහොමත් බුදු වෙනවනි නෑ පින්වතුනි. නියත වෙනවා යනු බුදු වෙන්නට තරම් සියලු කටයුතු සම්පාදනය වෙච්ච හිතක් බුදු වෙන්න නියත වෙන එකයි වෙන්නේ. ඒ කියන්නේ බුද්ධත්වයට අනිවාර්යෙන් පත්වෙන්නට තරම් ඒ උත්තමයාගේ සිත සකස් වෙලා තියෙනවා. එහෙම නැතු එකපාරට නියත වෙලා ඒ නියත වෙච්ච බලෙන් ඉදිරියට යනව නෙවෙයි. නියත වෙන තැනට එන්නේ උන්වහන්සේගේ වීරියෙන්, උන්වහන්සේගේ උත්සාහයෙන්, දැඩි අදිෂ්ඨානයෙන්, කැපවීමෙන්, විශාල පරිශ්‍රමයකින්. එතෙන් පටන් කිසිම කෙනෙකුට උන්වහන්සේගේ ගමන වළක්වන්නට බෑ. ඒකට හේතුව තමයි ඒ ඇති වෙලා තියෙන උපනිශ්‍රය සම්පත්තිය ගුණධර්මයන්ගේ මුහුකුරා යෑම. අනිවාර්යෙන් මේ සත්වයා සසර කොච්චර ප්‍රමාද වුණත් නැවත නැවත යහමගට ඇවිල්ලා ඔහු ඒ ගමන යනවාමයි. ඒ තමන්ගේම හිත දියුණු කරගත්ත මට්ටම. ඒ නිසා පින්වතුනි බෝධිචිත්තය මුලින්ම ආරම්භ වෙච්ච දවසේ පටන් බෝධි මණ්ඩලයේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරනකන් මේ මුළු ගමනම එක මහා පුරුෂයෙකුගේ බල පරාක්‍රමයක්. එක මහා පුරුෂයෙකු දැඩි අදිෂ්ඨානයෙන්, දෘඪ අදිෂ්ඨානයෙන් කරපු වීර වික්‍රම ගමනක්. ඒ ගමනේ පින්වතුනි උන්වහන්සේ නියත වීමෙන් පසුව සම්මා සම්බුද්ධත්වයේ ලබනකන් ඒ දීර්ඝ කාල පරිච්ඡේදය භවයෙන් භවයට පෙරම් පුරාගෙන එනවා. ග්‍රන්ථවල දක්වලා තියෙනවා නියත වූ භවයේ පටන් සිද්ධාර්ථ ගෞතම නමින් උපදින ආත්ම භාවයේ දක්වා බෝධි සම්භාර නොපුරපු ආත්ම භාවයක් නැහැ. ඒ සෑම ආත්ම භාවයකම යම් කිසි ගුණයක්, බුද්ධත්වයට හේතු වෙන ගුණයක් උන්වහන්සේ දියුණු කරලා තියෙනවා. ඒ නිසා තමයි ඔය මෛත්‍රී බෝධිසත්වයන්ට පින් දෙන ගාථාව අපි කියන්නේ. කප්පසත සහස්සානි සෝලසාපි අසංකියේ සම්භරං බෝධි සම්භාරේ ආගතෝ ජාති ජාතිසෝ භවෙන් භවයට ජාති ආගතෝ ජාති ජාතිසෝ භවෙන් භවයට පැමිණියා කෙසේද? සම්භරං බෝධි සම්භාරේ බෝධි සම්භාරයන් පුරමින්, සම්භරං කියන්නේ පුරමින්, සම්භරන්ත සම්භරං බෝධි සම්භාරේ කොච්චර කාලයක්ද? කප්පසත සහස්සානි සෝලසාපි අසංකියේ අසංකේය දාසයක් මහා කල්ප ලක්ෂයකුත්. නියත විවරණ ලැබුණු දවසත් බුද්ධත්වයට පත් වෙන දවසත් හරියට නිකන් එක ජීවිතයක් වගේ සලකන. දැන් උදාහරණයකට සමහර උත්තමයන්ගේ ජීවිතවල තියෙනවා උප්පත්තිය ලැබලා කරුණු කාරණා තේරුණාම ධර්ම මාර්ගයට ඇවිල්ලා තමන්ගේ මරණය දක්වාම අඛණ්ඩව එකම විදිහට එකම ජවයකින් ගුණධර්ම පූර්ණය කරන ජීවිත තියෙනවා. ඒ වගේ ජීවිතයකට උදාහරණයක් තමයි අපි දැක්ක වාසනාවන්ත වුණා දකින්නට අපවත් වී වදාළ නා වූයේ අරිය ධම්මාබිධන අනුනායක ස්වාමීන් වහන්සේගේ ජීවිතය. කෙටි කාලයක් නමුත් අපිට දකින්නට ලැබිච්ච ජීවිතයේදී ඒ අඛණ්ඩ භව අවසානයේ දක්වාම තිබුණා. අපි අහලා තියෙනවා පැවිදි වෙන්නට පැමිණි දවසේ පටන් අපවත් වෙන කන්ම මේ අඛණ්ඩව ප්‍රතිපත්ති පූරණය උන්වහන්සේ එක දිගට සිදු කරගෙන එනවා. ඒක සාමාන්‍ය කෙනෙක්ට කරන්න අමාරුයි. අපේ වීරිය වැඩි වෙනවා අඩු වෙනවා. විතක අපි හොඳට ප්‍රතිපත්ති පුරනවා, විතක එයින් බැහැර වෙනවා. ඒක තමයි ඍජුකම නැති කියන්නේ නැහැ කියලා කියන්නේ. උජුපටිපන්න එහෙම නැත්නම් කායුජ්ජු කථා කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ හිත කුසල කර්මෙහි ඍජුයි. ඍජුයි කියලා කියන්නේ කෙලින් යනවා. නිවනට වැටිච්ච පාරෙහි වංගු ගහන්න නැතු යනවා. ඒ පාරෙහි වංගුවක් හැරුණ නැත්නම් පිටිපස්සට හැරුණා කියන්නේ මාර්ගෙන් ඉවත් වුණා කියන එකයි. අකුසල් කරනවා කියන්නේ මේ පාරේ පිටිපස්සට එනවා කියන එක. එහෙම නැත්නම් ඒ පාරෙන් ඉවත් වෙනවා කියන එක. ඍජුපටිපන්න භාවය කියලා කියන්නේ ඒ නිවන් මාර්ගයේ දිගටම නොවෙනස්ව ඉදිරියට ගමන් කරනවා කියන එක. ඉතින් සමහර උත්තමයෝ මුළු ජීවිතේම ආරම්භ සිල් ගුණ පුරන්න ආරම්භ කරපු දවසේ පටන් අඛණ්ඩව කරුණු කාරණා තේරුණාම අඛණ්ඩව ගිහිල්ලා මරණාසන මරණය දක්වා අවසන් හුස්ම චුති චිත්තේ දක්වා තමන්ගේ ප්‍රතිපදාව ගෙනියනවා. තමන්ගේ ප්‍රතිපදාව චුතියට පමුණවනවා. ඒ කියන්නේ චුතිය දක්වා මේ ප්‍රතිපදාව අරගෙන යනවා. ඒ වගේ තමයි මහා බෝධිසත්වවරුන්ගේ නියත විවරණ ලැබීමත් සම්මා සම්බුද්ධත්වය. ඒ අතරතුරේදී එක එක භවවල අඩුපාඩු වෙන්නට පුළුවන් පෘථග්ජන ස්වභාවය නිසා. නමුත් ඒ අඩුපාඩු වලින් ගොඩ ආපු සැනින් උන්වහන්සේ නිවැරදි ධර්ම මාර්ගයේ ගමන් කරනවා. අඩුම තරමේ මරණාසන්න මොහොතේදී හරි නිවැරදි මාර්ගයට පැමිණෙනවා. පැමිණිලා උන්වහන්සේ බෝධි සම්භාරයේ දක්වා බෝධිය දක්වා තමන්ගේ හිත ගෙන යනවා. සමහර කතාවල තියෙනවා මහා බෝධිසත්වවරු ඔසුපත් නරකයන්ට වැටිච්ච අවස්ථා ගැන. ඒවා වලදී නම් බෝධි සම්භාර පුරන්නට විශේෂ අවස්ථාවක් නැහැ. නමුත් මහා බෝධිසත්වරයෙක්ගේ හිතක් නිසා සමහර විට සම්මා දිට්ඨියෙහි පිහිටීම, තමන් කළ වරද තේරුම් අරගෙන හිත කුසලයට ගෙනීම වගේ දේවල් වෙනවා වෙන්න පුළුවන්. මහා නිරකයට වැටෙන්නේ නැහෙනි. ඔසුපත් නරකයක සමහර විට උන්වහන්සේට ඒ අදහස එනවා වෙන්නට පුළුවන්. එනිසා වෙන්නට ඕනේ මේ අටුවාවල දක්වලා තියෙන්නේ නියත විවරණ ලැබුණු දවසේ පටන් බුද්ධත්වයේ දක්වා ඉපදුණු හැම භවයකදීම බෝධි සම්භාර අඩුම තරමේ සුළුවෙන් හෝ නොපුරපු ආත්ම භාවයක් නැහැ. මේසා දීර්ඝ කාලයක් ඒ ගුණධර්ම පූර්ණය කරලාම තමයි සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ. ඒ පුරණ ගුණධර්ම අතර පිරීමට අතිශයින්ම දුෂ්කර ගුණයක් තියෙනවා. ඒ වෙන කිසිවක් නෙවෙයි පින්වත්නි, දාන පාරමිතාව. සමහරලාට හිතෙන්නට පුළුවන් දානය කියන එක පහසු දෙයක්, අපි කරන්නට ඕනි සිල් රකින්න එක, භාවනා කරන එක, දන් දෙදී ඉන්න එක නෙවෙයි කියලා. දානෙන් සියල්ල සිදු කරගෙන නිවන් දකින්නට බෑ. ඒක හරි. සීලය පුරලා සමාධිය වඩලා ප්‍රඥාව දියුණු කරන්නට ඕනි, විදර්ශනා වඩන්නට ඕනි. නමුත් මතක තියාගන්න, දාන පාරමිතාව බෝධි සම්භාර උදෙසා පුරනවා කියන එක ලෙහෙසි දෙයක් නෙවෙයි. උදාහරණයකට අපි ගත්තොත් නෙක්ඛම්මේ ගැන හිත. නෙක්ඛම්මේ කියන්නේ ගිහි ගෙදර අතහැරලා මහාන වෙනවා. දාන පාරමිතාව පුරනකොට තමන්ගේ අතපය පවා දන් දෙනවා. ඇස් දන් දෙනවා. අපි ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබට පහසු ගිහිගේ අතහැරලා මහාන වෙන එකද, වෙන කෙනෙකු වෙනුවෙන් තමන්ගේ අතපය දෙක දන් දෙන එකද, ඇස් දන් දෙන එකද? අනිවාර්යෙන් බොහෝ දෙනා කියයි නෑ, මහාන වුණොත් මට ඇස් දෙක තියෙනවානේ, මගේ අංග සම්පූර්ණයි, හිත හදාගන්න තමයි තියෙන්නේ. ඇස් දෙක දුන්නට පස්සේ හිත හදාගන්නත් වෙනවා. නමුත් එන කායික අපහසුතා ටිකට මුහුණ දෙන්න වෙනවා. ඒක වළක්වන්නට බෑ. හිත හදාගත්තා කියලා හරියන්නේ නැහැ. ඒ අපහසුතා ටික අපහසුතාවක්මයි. ඒ නිසා මතක තියාගන්න, සමහර ලාවට කියනවා අපි සබ්බ දානං ධම්ම දානං ජිනාති, සියලු දානයන් අභිභවනවා ධර්ම දානේ. මොකද ඒකේ තියෙන ආනිසංස භව, ලැබෙන බව, ඒ වගේම වෙන ප්‍රයෝජනය, ප්‍රතිග්‍රාහකයාට ලැබෙන ලාභය, දායකයාට දේශකයාට රැස් වෙන පින, මේ හැම තැනකම ධර්ම දාන ඉහලින් තියෙනවා. නමුත් අපි අහුවොත් මොකද්ද දෙන්න අමාරු දානය? ආමිස දානේද ධර්ම දානේද? කෙනෙක් ඇහුවොත් තමන්ට ස්වාමින් වහන්සේ කෙනෙක්ට තමන් දන්න හොඳම ධර්මයෙන් කියත හැකි බණ. නමුත් තමන්ගේ පිරිකර දෙනවා කියන එක, අවශ්‍යතා තියෙන අත්‍යවශ්‍ය පිරිකරක් දෙනවා කියන එක ලෙහෙසි නෑ. මොකද ඒක අතහැරියට පස්සේ තමන් ඒක හොයන්නට ඕනේ. ඒකේ අවශ්‍යතාවයේ පුරන්නට ක්‍රමයක් නෑ. බණ ටික කිව්වා කියලා බණ කියන ආමුදුරට බණ ටික නැති වෙන්නේ නෑනි. කිව්වට පස්සේ බණ අමතක වෙනවා කියලා එකක් නෑනි. තවත් හොඳට මතකෙ හිටිනවා. ධර්මයේ දේශනා කරනවා කියන්නේ ධර්මඥානයේ පැත්තෙන් ඒ දේශකයාට ප්‍රයෝජනයක් වෙනවා. මොකද ඒ දේශනාව තුළින් තවත් ධර්මඥානය මුල් බැස ගන්නවා. එයින් තවත් ඔහු ස්ථාවර වෙනවා ඔහුගේ ඥානෙ. හැබැයි වස්තුවක් දන් දුන්නාට පස්සේ වස්තුව එතෙන් පටන් නැහැ. නැවත එකක් ලැබෙන එක, ලබා ගන්න එක, හොයා ගන්න එක වෙනම දෙයක්. නමුත් ඒ වස්තුව නැහැ. ඒ වස්තුව නොදී හිටින ඒ වෙනුවට වෙන දෙයක් ගන්න තිබ්බනේ. ඒ නිසා දන් දෙනවා කියන්නේ යමක් නැති වෙනවා. ඒක විශේෂයෙන් තේරුම් ගන්න ශරීර කොටස් දන් දෙනකොට. ශරීර කොටස් දුන්නට පස්සේ ඒක රිප්ලේස් කරන්නත් බෑනේ. ඒක වෙන එකකින් ආදේශකයක් නැහැ. මැරෙනකන් ඒකෙන් තොරව ඉන්නතොත්. නිසා මතක තියාගන්න, පූර්ණණය කරන්න තියෙන අපහසුම පාරමිතාවක් තමයි දාන පාරමිතාව. සමහරෙක් කියන්නට පුළුවන් මේක අපහසුම පාරමිතාව කියලා. ඒකත් වැරදි කියලා පේන්නේ නැහැ, නිවැරදි කියලා පේනවා බැලුව බැලමට. උදාහරණ ශාන්ති පාරමිතාව බලන්න. අතපය කපන කොටත් ඉවසනෝ. ගහන කොට බනින කොට ඉවසනෝ. ඒක අපේ වසඟේ නැති දෙයක්. වෙන කෙනෙක් බනිනකොට, වෙන කෙනෙක් පහර දෙනකොට, වෙන කෙනෙක් හානි කරාම අපි විතර අපි හැමතිස්සෙම ව්‍යාගයේ තියෙන ක්‍රූරත්වය ගැන හිතලා ද්වේෂය ඇති කරගන්න තියවසම. දානයේදී එහෙම නෙවෙයි. දානයේදී තමන්මයි අතපය කපලා දෙන්නේ. තමන්මයි ඇස් දෙක ගලවලා දෙන්නේ. අතනදී ශාන්තිවාදී තාපසයෝ බලාපොරොත්තු වුණේ නැහැ තමන්ගේ අතපය කපයි කියලා. එතුමා ධර්මයේ දේශනා කරමින් හිටියේ එතුමාට තිබුණේ ශාන්තිය ලෝකයේ පතුරවන්න. ඒක තමයි ඉලක්කය. අහම්බු ලෙස නොසිතූ පරිද්දෙන් කලාබු රජ්ජුරු ඇවිල්ලා අතපය කැපුවා, නාසය කැපුවා, කන් දෙක කැපුවා, පපුවට පහර ගැහුවා. මේ වෙලාවේ එතුමා ඉවසුවා. හැබැයි දාන පාරමිතාව පුරනකොට බෝධිසත්වයෝ ඒ ආදී අවශ්‍යය හොයාගෙන ගිහිල්ලා හෝ ඒ අය ආපුවම් බොහොම සතුටින් මේ අතපය ආදිය, මස්ලේ ආදිය ගලවලා දෙනවා. එනිසා දාන පාරමිතාව කියන එක පුරන්නට අතිශයින්ම අමාරු පාරමිතාවක්. ඒක පිරීමට අපහසුම පාරමිතාව කියන්නත් පුළුවන් කෙනෙක්ට. ඒක අපිට ලොකුවට තේරෙන්නේ නැත්තේ අපි දන් දෙන්නේ පින්වතුනි මුදල්නේ. එහෙම නැත්තම් ස්වාමින් වහන්සේ කෙනෙක් නම් කැපසරු පිරිකරක්නේ. ස්වාමින් වහන්සේකට පූජ කරනවා නම් ඒත් මිනිස්සු දෙන්නේ මුදල් වේදන් කළ පිරිකරක්නේ. ස්වාමින් වහන්සේ කෙනෙක් තමන්ට ලැබිච්ච දෙයක්නේ. ධර්ම දේශනායෙන් වෙන්න පුළුවන්, තමන්ගේ සීලය වෙන්න පුළුවන්, ඒක ලැබිච්ච දේ පූජ කරනවා. මේ දේවල් පූජ කරාට අපිට ඒක ලොකුවට දැනෙන්නේ නැහැ. තමන්ගේ සබ්බ සකල සේසතම පූජ කරනකොට ඒක දැනෙන්න පුළුවන්. ඒක ලොකු තීරණයක්. නිවසක් පූජ කරා ඒක ලොකු තීරණයක්. හැබැයි මේ පාරමිතාව අඟපසඟ වලට එනකොට, දරුවා අඹුව කෙරෙහි එනකොට, රාජ්‍යයට එනකොට, ජීවිත පරිත්‍යාගයට එනකොට හිතන තරම් ලෙහෙසි නෑ. ඒකේ මට්ටම හිතාගන්න බැරි මට්ටමින් වෙනස් වෙනවා. ඒකෙන්ම තේරුම් ගන්න ශ්‍රාවක බෝධියයි ප්‍රත්‍යේක සම්බෝධිය අතර වෙනස. ශ්‍රාවක බෝධිය පුරන්නේ පාරමී ශීර්ෂයෙන්, බාහිර වස්තුන් ගැන අපේක්ෂාවකින් තොරව. පසේ බුද්ධත්වයට පාරමී උපපාරමී ශීර්ෂයෙන් අඟපසඟ පමා අපේක්ෂා අතහැරලා පාරමී පුරන්නට. සම්මා සම්බුද්ධත්වයට ජීවිතය අතහැරලා. මොකද අංගපසක නැති වුණා ජීවත් වෙන්න අපි කැමති. සම්මා සම්බුද්ධත්වයට ජීවිත පරිත්‍යාගයෙන්. එනිසා මේ උපපාරමී පරමත්ත පාරමී කියන සංඛ්‍යාවට එනකොට ඒක සාමාන්‍ය පුද්ගලයන්ට දරන්න අමාරු මට්ටමක්. ඒකෙන් විශේෂයෙන්ම උපපාරමිතාවන්ගෙන් අපහසුම උපපාරමිතාව නේත්‍රා දන් දීම, නේත්‍ර දීම, නයන ඇස් දන් දීම. මොන ශරීර කොටසක්ද හදවත දන්වන මැරෙනවා. හැබැයි දන් දීලා ජීවත් වෙලා ඉන්නකොට අපහසුම දේ තමයි මේ ඇස් දෙක දන් දෙනවා කියන එක. ඒ නිසා මේ දාන පාරමිතාව අපිට සාමාන්‍ය සුළු දෙයක් ලේ හිතුණට මේක ගැඹුරු කරන්න බෝධිසත්ව චරියාවට යන්න බොහෝ දෙනා බිය වෙන, බීරාන්ත වෙන, බෝධිසත්ව චරියාවට මැලි වෙන ප්‍රධානතම හේතුව මතක තියාගන්න දාන පාරමිතාව. බුද්ධත්වයේ සඳහා යමෙක් හිත නැමනවා නම් ගොඩක් අය හිත නැමෙන්නට පුළුවන් ඒ කාලවලදී. නමුත් ඒකෙන් බැහැර වෙනවා බහුතරයක් දෙනා. බහුතරයකට බුදු වෙන්නට බෑ. එහෙම නැත්තම් මේ සාරා සංකේය කල්පලක්ෂයටම බුදු උනේ 28ක් උනේ කොහොමද? ඒ බුද්ධ ශ්‍රීය දකින්නකොට, බුද්ධ ආනුභාවයේ දකින්නකොට, ඇහෙනකොට, කියවනකොට ඕන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම බුදු වෙන්නට ඕනේ කියලා. මොකද ඒක ඉතාම සුළු ප්‍රමාණයයි මේ தත්ත්වේ සාක්ෂාත් කරගන්න. ඒකෙන් ඉවත් වෙන්නට, බුද්ධත්වයට හිත නැඹුරු වෙච්ච කෙනා බුද්ධත්වයෙන් ඉවත් වෙන්නට බලපාන ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. එකක් තමයි දීර්ඝ සසර ඇවිදින්නට වෙනකොට විඳින්න වෙන දුක්ඛන්දරාව. මොන මොන ආත්ම භාවවලට වැටෙයිදන්නේ, මොන මොන තැන්වල උපදීදන්නේ, මොන මොන පවුල්වල උපදීදන්නේ, කවර රටවල උපදීදන්නේ, මොන දඬුවම් වලට අහු වෙයිදන්නේ. යතරතුරේ අනේක පාප කර්ම කෙරෙන්න පුළුවන්. නියත වෙනකම් මොන පාප කර්මත් වෙන්න පුළුවන්. සසර බොහෝ කල් අතරමං වෙන්නට පුළුවන් වැරදි මාර්ගවල ගිහිල්ලා. එනිසායි සසර භය දකිනවා. දෙවනි දේ තමයි බෝධි සම්භාර පිරීමේ දුෂ්කරත්වය දකිනවා. ඒකෙනුත් ඉවසන්න, උපේක්ෂාව, මෛත්‍රිය, සිල්ගුණ පිරීම, මේ සියල්ලම තමන්ගේ අභ්‍යන්තරයෙන් කරගන්නා වූ දේවල්නේ. සිල් රකින්නවා කියන්නේ කය වචනය දෙකෙන් වරද මේ කරන්නේ නැහැ. මොන අපරාධය කළත් තමන් සංවර කරගන්න. නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ ඒක අපහසුයි, නෛෂ්ක්‍රම්‍ය. නමුත් තමන්ගේ හිත සකස් කරගෙන ග්‍රර බන්ධනේ බිඳින එක, සම්පත් අතහැරලා වනයේට යන එක, පැවිදි වෙන එක ප්‍රධාන වශයෙන් ධ්‍යාන උපදවන ඒවත් ඇතුළත් ප්‍රධානම නෛෂ්ක්‍රම්‍ය තමයි පැවිද්ද. පැවිද්දේ ගිහිල්ලා තමන් සිල් ගුණ පුරමින් සතුටින් කාලය ගත. පැවිද්දට යන්නේ දුකින් ඉන්න නෙවෙයි, මේ දුක් විඳින්න යන එකක් නෙවෙයි, ආධ්‍යාත්මික උසස් සුවයකට යන්නේ. ඒ නිසා තමයි සමහරු ඉතාම සතුටින් පැවිදි වෙලා තමන්ගේ පැවිද්ද ගැන සතුටින් ඉන්නේ, සහ සසරදිත් නැවත නැවත පැවිදි වෙන්න සිත් පහල කරගන්න. ප්‍රඥාව මේක දියුණු කරගන්න එකක්, ඉගෙන ගනිමින්. ඒක පුදුම රසයක්. ඥානේ දියුණු කරනකොට, ඥානේ වඩනකොට එන්නේ රසවත්. ඒ කියන්නේ විදර්ශනා ඥාන එහෙම දියුණු කරන අයට ඇති වෙනවා ඒකේ විදර්ශනාවේ රසයක්. ඒ රසය එන්නේ නැහැ සමතෙන්. සමතෙන් එන්නේ ශාන්ත බවක්. විදර්ශනා වෙනවා නාම රූපයන්ගේ ස්වභාවය දකිනකොට, දැනෙනකොට, අවබෝධ වෙනකොට සත්‍ය දැකීමේ රසය. ඥානයේ වර්ධනය වෙනකොට ඒකේ ලොකු සතුටක්. ඒ නිසා ප්‍රඥා පාරමිතාව දියුණු කරනකොට තමන්ටත් ඇතිවෙන ආත්ම තෘප්තිය බොහොම සතුටක්. සත්‍යවාදී බව. ඒත් එහෙමනේ ලේසි නෑ, පොරොන්දු ඉටු කරන්නට ඕනේ. නමුත් තමන්ගේ තුල තියෙන ගුණයක් මේ වර්ධනය කරගන්නේ. වීරිය ආරම්භ කරපු කෘත්‍යය අවසානයේ දක්වා අඛණ්ඩව කරගෙන යන බල පරාක්‍රමය. ඒකත් බොහොම සතුටින් කරන්නට පුළුවන්. මොකද ඒක තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ගුණයක් නිසා මේ මොකක්වත් නැති වෙන්නේ නැහැ තමන්ට. නැති වුණත් ඒක කියන්නේ බාහිර දේවල් නැතුණත් ඉලක්කේ කරා යනවා. ඒ නිසා තමන් තුළ යම් ගුණයක් වර්ධනය කරගන්න. අදිෂ්ඨානේ නොසෙල්වෙන අදිෂ්ඨානේ ඉන තමන්ගේ ඉලක්කේ සපුරා ගන්නකම්. මෛත්‍රිය අන් හැමෝටම මෛත්‍රී වන්න පුදුම සැපයක් තමන් තුළ ඇති වෙනවා. ද්වේෂ අග්නිය දුර වෙන නිසා තමන් සැපවත් වෙනවා. උපේක්ෂාව හැමෝම කෙරෙහිම සලක ණය නොසලක ණය හැමදෙනා කෙරෙහිම මධ්‍යස්ත භව තියා ගන්නවා. හැබැයි පින්වතුනි දාන පාරමිතාව කියන්නේ මේ ඔක්කොමටම වඩා වෙනස් එකක්. දාන පාරමිතාව යනු තමන් සන්තක දේවල් දෙනවා කියන එක. තමන්ගේ ප්‍රයෝජනය සඳහා තියෙන තමන් වෙනුවෙන් තියෙන දේවල් අතහරිනවා කියන එක. මේකෙදී ගුණයක් තමයි වර්ධනය කරන්න. හැබැයි ඒ ගුණය වර්ධනය කරන්නට තමන්ට අවශ්‍ය දේවල් වෙන අයට දෙන්නට ඕන. මේක ප්‍රඥාව දියුණු කරන වගේ එකක් නෙවෙයි. ප්‍රඥාව දියුණු කරන්නේ පොතපත කියවලා ගුරු ඇසුරෙන් අහලා ඒ ඥානෙ යොදලා ලෝකයට උපකාර කරමින් දියුණු කරන එකක්. බණ කියමින්, ධර්මයේ ප්‍රචාරය කරමින්, ශිල්ප ශාස්ත්‍ර කියලා දෙමින්, ශිෂ්‍යයන් යහමඟ ගනිමින් කරන එක. දානය කියන්නේ එහෙම එකක් නෙවෙයි. දානය කියලා කියන්නේ තම ඒක දුන්නා කියලා අර අමුතු ඥානයක් තමන් තුළ එන්නේ නැහැ. තමන්ට ආත්ම තෘප්තිය ඇති කරගන්න ලේසි නෑ. ඒ නිසා තමයි දේශනා කරේ බෝධිසත්වයෝම ලෝකයේ තියෙන අපහාසුම දේවලින් එකක් තමයි ලොකු වටිනා දෙයක් දෙනවා කියලා පොරොන්දු වෙන එක. ඊට වඩා අමාරුයි පොරොන්දු අනුව දීම. ඊටත් වඩා අමාරුයි දුන්නට පස්සේ හිත හදාගන්න එක. ප්‍රඥා පාරමිතාව එහෙම නැහැ. ප්‍රඥා පාරමිතාවේදී තමන් යමක් දිනු කරකද ඥානයේ දිනු කරන්න ලොකු සතුටක් එන්නේ. සමහරට හිතෙන් බලා මේ ඥානයේ දිනු කරන දෝ සල්ලි වුණනම් හරි කියලා. නමුත් තමන් දන්නවා මේ තමන් ළඟ ඉතා වටිනා ගුණයක් දිනු වුණා. පැවිද්දත් එහෙමයි. කෙනෙක් හිතන්න පුළුවන් අපරාධ ගිහි ගෙදරට යන්න ඕන. නමුත් ඒ පැවිද්දේ හරි ගුණ දැක්කම තමන්ට තේරෙන ලොකු ධනයක් තමන් අරගෙන තියෙනවා. සීලයත් එහෙමයි. දානෙදිත් ඒ ගුණයක් වර්ධනය වෙච්ච බව ඇත්ත. නමුත් තමන් සන්තක වටිනා දෙයක් නැති වෙලා තියෙනවා. අංගපසංග වගේ දෙයක් වුණොත් එහෙම ඒ ශරීරයේ අඩුව හැම කල්හිම තමන් ළඟ තියෙනවා. ඒ නිසා පින්වතුනි මේ දාන පාරමිතාව කියලා කියන්නේ පුරන්න තියෙන අපහසුම පාරමිතාවක්. ඒක අපහසුම පාරමිතාව කිව්වත් නිවැරදි. මම දන්න තරමින්. ඒ වගේ මතක තියාගන්න මිනිස්සෙකුගේ ගුණය මනින ප්‍රධානම මිම්මක් තමයි දානය. දන් දෙනවා කියලා කියන්නේ පරාර්ථය වෙනුවෙන් හිතනවා කියන එකනේ. පිරිසුදු ලෙස දෙනවා නම් මේ දන් දීමෙන් මට අහවලා යට කරගෙන ඉන්න පුළුවන්. ඒක ඉතින් පිරිසුදු දානයක් නෙවෙයි. මේ දන් දීමෙන් මම ප්‍රසිද්ධ වෙනවා, මිනිස්සු මට ගරු කරන්න පටන් ගන්නවා. ඒක පිරිසුදු දානයක් නෙවෙයි. කවුරු හරි පිරිසුදු චේතනාවෙන් දන් දෙනවා නම් මේක සම්පූර්ණ පරාර්ථය වෙනුවෙන් කැපවීමක්. කය වෙහෙසලා වැඩ කරන එකටත් වඩා විශේෂයි. අපි සමහරවිට කය වෙහෙසලා වැඩ කළා දෙනවා. කෙනෙක් කියන්න පුළුවන් ඒ කාලේ වටිනවා, කාලේ ඉඳවල හොයා ගන්න පුළුවන්. ඒක හරි. නමුත් යම් කිසි තමන් අයක් දෙයක් පරිත්‍යාග කරනවා කියන එක ඒක විශේෂය. ඒ තමන්ට ලැබිච්ච දෙයක්, තමන් ළඟ තියෙන දෙයක් මේ දෙන්නේ. ශ්‍රමයේ දෙනකොට ලැබෙන්න තිබෙන දෙයක් නොලැබී යනවා. ලැබෙන්න තියෙන දේ අතහරනවා, ලැබිච්ච දේ අතහරන එක අමාරුයි. මොකද ලැබුණා කියන්නේ ඒකේ කෙරෙහි තෘෂ්ණාව, මමායනේ හටගන්න. ලැබෙනකොටම මමායනේ මගේ කියලා හැඟීම එනවා. බලවත් තෘෂ්ණාවක් එනවා. දැන් මේක මට අයිති. දැන් තමන් අයිති දේ තමයි අතහරින්. ඒ නිසා මතක තියාගන්න මේ දාන පාරමිතාව යනු ගුණය මනින මිම්මක්. දානය කතරම් උසස්ද ඒ තරම්ම සීලය උසස්. කොතරම් අතහරින්න පුළුවන්ද කියන එක දානෙන් තීරණය වෙනවා. ඒ අනුව තමන්ගේ සීලය වෙනුවෙන් කොතරම් දේවල් අතහරින්න පුළුවන් කියන එකත් තීරණය වෙනවා. එනිසා මේ සියලු පාරමිතාවන් අතර මහා බෝධිසත්වවරු වැඩියෙන්ම පුරන්නේ, නිතර නිතර පූර්ණය කරන්නේ, බුදු වෙන්නට කලින් අවසාන මනුස්ස ආත්ම භාවයේදී පවා පෘථිවිය කම්පා කරවන්නේ වෙන කිසිවකින් නෙවෙයි, දාන පාරමිතාව. ඒ දාන පාරමිතාවේ පිළිබඳව කියවෙච්ච ලස්සන ගාථාවක් තමයි මාතෘකා වශයෙන් තිබුවේ. යෝ සාගරේ ජලාධිකං රුධිරං අදාසි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පැමිණෙන ගමනේදී දන් දීපු රුධිරය එකතු කළොත් සාගරේ ජලාධිකං, සතර මහා සාගරෙහි තියෙනවා මහා ජලකඳක්, ඒ ජලකඳට වඩා උන්වහන්සේ ලේ දන් දීලා තියෙනවා. ඒ ඒ ආත්ම භාවවල සතුන්ට, අමනුෂ්‍යයන්ට, සමහර මිනිස්සුන්ට දීපු ලේ ප්‍රමාණය එකතු කරොත් මහා සාගරේ ජලයට වඩා වැඩි. මේ කියන්නේ අපේ බණ පොතේ තියෙන සාගරය, අපි දකින සාගරයටත් වඩා ලොකු එකක් ගැන කියන්නේ, යොදුන් 84,000ක් ගැඹුරු සාගරය ගැන. කෙසේ නමුත් සතර මහා සාගරයේ තියෙන ජලයට වඩා අධික ප්‍රමාණයක් උන්වහන්සේ බුද්ධත්වයේ සඳහා ලේ දන් දීලා තියෙනවා. භූමින් පරාජිය මදාසි සමන්ස දානං, මස් සහිත දාන, ඒ කියන්නේ මස් දුන්නා කියන එක කොපමණක්ද? මස් වලට ආදේශ කරන්නේ පොළවේ තියෙන පස් නැත්තම් මැටි. මහා පෘථිවියේ තියෙන යම් පස් ප්‍රමාණයක්, ඒ පස් ප්‍රමාණය පරයා උන්වහන්සේ ශරීර මාංශය දන් දීලා තියෙනවා. තිරිසං ආත්ම භාවවල, මනුෂ්‍යාත්ම භාවවල අවශ්‍යයට එක පරිත්‍යාග කරනවා. මස් ටිකක් දෙන එක අනුන්ට කන්න මේක සාමාන්‍ය මිනිහට හිතන්න බෑනේ. මදුරුවෙක් ලේ බොනකොටත් අපි එලවනවා, තලනවා සමහර. ලේ ටිකක් දෙන්නත් අමාරුයි සමහරුන්ට. රෝගාබාධ නිසා වෙන්නට පුළුවන්. නමුත් ගොඩක් සමහරට ආත්ම ස්නේහය බලවත්. එසේ ඇති කල්ලි තමන්ගේ ශරීරයේ තියෙන මේ මාංශය කපලා ගලවලා දෙනවා කියලා කියන්නේ පින්වතුනි සුළුපටු පරිත්‍යාගයක් නෙවෙයි. ඒකේ ඇති වෙන වේදනාව, ඊට පසු තමන්ගේ ශරීරයේ සිදුවන විකෘතිය. දැන් හිතන්න ශරීරයේ අතකින් පයකින් මස් ටිකක් කපලා දුන්නා කියලා, එතන ශරීරයේ විකෘතියක් වෙනවනේ, අඩුවක් තියෙනවනේ. පැල්ලම මස් වැඩුණත් කාගේ හරි පැල්ලම හිටිනවනේ. සමහර ආත්ම භාවවල මස් දෙනවා කියලා කියන්නේ අවයවදී කපුලම කපල දන් දෙනවා, අත කපල දන් දෙනවා. අතක් වැඩෙන්නේ නැහෙනි, කකුලක් වැඩෙන්නේ නැහෙනි. ඉන්පසු ඒ අවයවෙන් තොරව සිටිය යුතුයි. මේ වගේ දාන එකක් දෙකක් නෙවෙයි පින්වතුනි. අද කාලේ හැම දානයක් තමයි අපි සාදුකාර දෙයි. මොකද හේතුව බුද්ධ ශාසනයක් තියෙන නිසා, මේ පාරමිතාව ගැන දන්න නිසා අපි සාදුකාර දෙනවා. මේ එක දානයක් එහෙම නෙවෙයි. මේ මහා පෘථිවියේ පස් පරයා දන් දෙනවා. කල්පනා කරලා බලන්න. අපි ඉන්න තමන් ඉන්න නගරය ගැන, ගම ගැන හිතන්න. ඒ පොළොව යටර අඩි 20ක් ගැන හිතන්න එක උදාහරණයකට. තමන්ගේ නිවසේ ප්‍රමාණය, වත්තේ ප්‍රමාණය හිතන්න. වත්තේ ප්‍රමාණය අඩි 10ක් පොළොව යටර හිතන්න. මෙතනම කොච්චර පස් ඇද්ද? අඩි 10ක් යටට තමන්ගේ වත්තේ. ඒ පස් ටිකට හරියන්න මස් දෙන්න ආත්ම කීයක දන් දෙන්න ඕනේද? මේ තමයි බෝධිසත්ව චර්යාව පිටත. නිසා අපි සාමාන්‍යයෙන් කියන පොළවේ පස්පරයා මස් දන් දුන්නා කියලා, මේක එක එක ආත්මයක් ගැන හිතුවත් පිටතනේ සාමාන්‍ය දෙයක් නන් නෙවෙයි. සමහර වෙලාවලට අපේ ජීවිතවලට ප්‍රශ්න එනවා. ඒන ප්‍රශ්නවලදී අපි කලබල වෙනවා. අපිට ඒක මුළු ජීවිතේ දින ලොකුම ප්‍රශ්නේ වෙනවා ඒක. සමාඩකෙන් ජීවිතයක් නැති වෙන්නේ නැහැ. ආදර සම්බන්ධතාවයක් මිදීම වෙන්න පුළුවන්, කෙනෙක් වංචා කරා වෙන්නට පුළුවන්, දරුවෝ අකීකර වුණා වෙන්නට පුළුවන්. ඒක ජීවිතයේ ලොකු ප්‍රශ්නයක්. එහෙම ප්‍රශ්නද පින්වතුනි, අතප්පයක් කැපිලා ගියා කියන්නේ. නිකං කැපුණා නෙවෙයි, කපලා වෙන කෙනට දන් දුන්නා කියලා කියන්නේ. ඒ වගේ එකාත්මයක්ද? තමන්ගේ නිවසේ අඩි 10ක් යටට පොළවේ තියෙන පස් ටික පුරවන්නම ආත්ම කීයක් උන්වහන්සේ මස් දෙන්නට ඕනේද? අපිට අපේ ජීවිතේ පොඩි ගැටලුවකට අපි කලබල වෙනවා, කල්පනා කරනවා, අඬනවා, දොඩනවා. මේ තමන්ගේ වටිනාම වස්තුව වෙන තමන්ගේ ශරීරයේ අතපය කපලා දන් දීලා තියෙනවා මහා බෝධිසත්වයෝ, මහා පෘථිවියේ පස්පරයා. අපිට එන ගැටලු මොනවාද පින්වතුනි? මේ තමයි බෝධිසත්ව චර්ය, මේ තමයි බෝධිසත්ව හිත. ඒ වගේ දානයක් දුන්නොත් අපිට ඒ පුද්ගලයා ඉතාම උසස් පුද්ගලෙක් ලෙස වැටෙනවා. එක ජීවිතයක දුන්නොත් පින්වතුනි, සාරා සංඛේය කල්පලක්ෂයක් මේසා දීර්ඝ කාලයක් මේ තරම් දන් දීපු උතුමාගේ හිත කෙබඳු හිතක්ද? ඒ නිසා තමයි එවන් හිත ඇති උත්තමේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඔහුව මරන්නට බෑ. මරණ චේතනාවෙන් රුධිරය සෙලවුවත් ඒක ආනන්තරීය පාපයක්. ඒ වගේම තමයි ඒ උත්තමයාට බෙදෙන බත් හැඳ ස්වර්ග මොක්ෂ සම්පත්තියට හේතුවක්. ඒ උත්තමයා සියසින් දැකගෙන වන්දනාවක් සිද්ධ කළොත් ඒක සසරම අපි ගලවන පිනක්. ඒකට හේතුව මේ බෝධිසත්ව චර්යාවේදී උන්වහන්සේ දියුණු කරපු ගුණය පිංගත. මේරුම් පරාජය මදාසි සමෝලසි සමෝලිසීසං. සමෝලි කියලා කියන්නේ ඔටුන්නට නමක්. හිස් දන් දීලා තියෙනවා මහා මේරුව පරයා. යෝසාගරේ ජලදිකං රුධිරං අදාසි මේ භූමින් පරාජිය මදාසි සමන්ස දාමං. මේරු පමාන මහිතං සමෝලිසීසං. ඒ හිස්ගොඩ එකතු කරොත් මහා මේරුව පර යනවා. ධර්මයේ හැටියට යොදුන් 84,000 උසයි කියන කිය. මේ දීර්ඝ කාලයේදී සාමාන්‍ය හිස් නෙවෙයි, හිසක් දෙන්නේ මොනවා හරි අවශ්‍යතාවයකට. සිරිසඟ බෝ රජුරු අපේ ඉතිහාස කතාවේ හැටියට හිස දුන්නා ඒ දුගියාට උපකාරයක් ලෙස. මේ හිස අරන් ගියොත් එහෙම ඔබට අනුග්‍රහ කරයි සහ බොහෝ මනුස්ස ඝාතන වලකි. තමන්ගේ බාල සහෝදරයා වෙච්ච ගෝඨාභය රජුරුවන් කරපු ඒ සාහසික අපරාධය නතර කරන්නට. ඒක පරමත්ත පාරමිතාවක්. එතුමා බුදු වෙන්න පතනවා වෙන්නට ඇති. වැඩිමහල් සහෝදරයා රජ වුණා, කෙටි කාලයකින් මිය ගියානේ. එතුමා මරණයටපත් වුණා. මට මතකයි වස දීලා ඝාතනය කරා. ඔව් කුමාරේ මරණයටපත් වුණා. දෙවෙනියට සිරිසඟ බෝ රජුරුවපත් වුණා. තමයි ගෝඨාභය තුන්වෙනි සහෝදරයා බලය ගත්තේ. ඒ වෙලාවේ සිරිසඟ බෝ කුමන්ත්‍රණයකින් එතුමා පලා ගියා. පසුව ඒ තමන්ගේ වැඩිමහල් සහෝදරයා ජීවත් වෙලා හිටියොත් අනතුරක් කියලා තේරෙන එතුමාව ඝාතනය කරන්න නියම කරා. මේ හා සමාන යමෙක්ගේ හිස අරන් ආවොත් කහවණු දෙනවා කියලා කිව්වා. ඉතින් ඒ වගේ හිස් අරගෙන ආව මිනිස්සු ඝාතනය වෙන්න පටන් ගත්තා. ඒක වළක්වන්නට තමයි මේ හිස දන් දුන්නේ. ඒකත් එක විදිහක රජෙක් වෙලා දීපු හිසක්. පලා ගිහිල්ලා හිටියේ වෙලාවේ. ඒ වගේ පින්වතුනි මේ රාජ්‍ය තියෙනකොට හිස දෙනවා කියන එක. මේක ලෙහෙසි නෑනේ. නිකන් වෙලා හිසක් දෙනවා කියන්නේ ඉතින් ජීවිතේ එතන ඉවරයිනේ. හැබැයි රජෙක් වෙලා හිසක් දෙනවා කියලා කියන්නේ රජෙක් කියලා කියන්නේ රජ කෙනෙක්ගෙන් ජීවිතේ ඉල්ලුවොත් ඉල්ලපු කෙනාගේ ජීවිතේ ඉවරයි. රජෙක් කියන්නේ ඉට්ස් ඇබ්සලූට් පවර්. ඒ කියන්නේ සම්පූර්ණ බලය එතන තියෙන. රජයේ තියෙන ප්‍රධානත්වය තමයි බලය. සේනාවට අණ දෙන කෙනා. ඔහුට අවනතයි හමුදාව. ඔහුගේ වචනය අනුව තමයි අවි හසුරුවන්නේ. නැත්නම් බලය. ඉස්සර කාලේ නම් ඔහු තමයි නීතිය. ඔහුගේ වචනය තමයි නීතිය. තවත් කාලවලදී ඒ භූමිය අයිති ඔහුට. ඒ නිසානේ අදත් සමහරලාට ඉඩම් සම්බන්ධයෙන් අපේ රටේ පව ජනාධිපතිවරයාට බලතල තියෙනවා. මොකද මූලික කාලෙදී භූමිය අයිති රජුට. ඒකට රාජ්‍ය කියලා කියන්නේ තමන්ගේ රට. එහෙම රජුරෝ පාලනය කරන්නේ. ඒසා බලයක් තියෙන කෙනෙක් කවරකට නතු වෙන්නද? නමුත් සමහර අවස්ථාවල ඒ අවස්ථානුකූලව සිරිසංගබෝ රජුරන්ට උනා වගේ ඒ අවස්ථානුකූලව හිස දන් දෙන්න අවස්ථා එනකොට මහා බෝධිසත්වයෝ මේ හිස ගලවලා දන් දෙනවා. හිතන්න පින්වතුනි, හිස කපා ගන්නට එන හිත කෙබඳුද කියලා. අපිට මේ නියපොත්තක් ගලවන්න ගියොත් කොච්චර වේදනයිද? කොටින්ම ඉන්ජෙක්ෂන් එකක් ගහන්න යනකොට කොච්චර බය වෙනවද? සමහර තැන් තියෙනවා විදෙනවා ඉන්ජෙක්ෂන් ගහනකොට. අපි කොච්චර කලබල වෙනවද? මේ කියන්නේ තමන්ගේ හිස වෙන් කරනවා කියන එක. වෙන කෙනෙක් ලවා හෝ බොහෝ වෙලාවට වෙන කෙනෙක් ලවා කරවන්නේ නැහැ. මොකද ඒ වුණොත් එහෙම ඒ කිනාටත් ප්‍රාණඝාත වෙනවනේ. තමන් ලවාම තමයි හිස ගලවලා දෙන්නේ. කවරක් සඳහාද මේ පැමිණි පුද්ගලයාගේ යහපත පිණිස? ඒ තියෙන ගැටලුවක් තියෙනවා. සිරිසංගබෝ රජුරු වගේ තව බොහෝ දෙනාගේ යහපත නිකන් දෙන්නේ නැහැ. මතක තියා නිකන් මේ හිස්තිති යන්නේ නැහැ. මිනිස්සු අවශ්‍ය නැති අයට දෙන්නේ නැහැ. ලේ බිඳක්වත් දෙන්නේ අවශ්‍ය නැත්තම්. මොකද මේ ශරීරයේ තියෙන්නට ඕනේ බෝධි සම්භාර පුරා ගන්න. දාන පාරමිතා විතරක් නෙවෙයි වෙන පාරමිතා පුරන්නට පුළුවන්. ඒ නිසා බෝධිසත්වයෝ තමන්ගේ අංගපසංග පරිත්‍යාග කරන්නේ නැහැ අවශ්‍ය නැති අයට. අවශ්‍යතාවයක් තිබුණොත්. හැබැයි අවශ්‍යතාවයේදී තිරසනෙක් නම් ඒකෙත් දෙනවා. ඒක අදාළ නැහැ උට. ඒ අවශ්‍යතාවයේ තියෙන කෙනාට ඒක තුලින් ඒ පුද්ගලයාට තවත් බොහෝ අයට සෙතක් සැලසීම සඳහා තමන්ගේ හිස ගලවලා හිස දෙනවා කියන්නේ එතනින් එහාට ඉවරයිනේ ජීවිතේ. මේ කතා ප්‍රවෘත්ති අවසానයි. ඒ ජීවිත චැප්ටර් එක එතනින් අවසానයි. අපිට මරණය කියලා කියන්නේ ජීවිතයේ තියෙන අවසාන. ඒක තමයි අපි භයම වෙන දේ. මොන ප්‍රශ්න මරණයෙන් ගැලවෙන්නට. හැබැයි ඊට මෙහා අපේ ජීවිතවල ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න එනකොට, දරුවන්ගේ ප්‍රශ්න එනකොට, පවුල් ප්‍රශ්න එනකොට, අසල්වාසීන්ගේ ප්‍රශ්න එනකොට, රටේ ප්‍රශ්න එනකොට, ශිෂ්‍යෝ ගුරුවරු අතර මේ හැම එකකදී අපි මිනිසු කලබල වෙලා කරගන්න ක්‍රියාක මොනවාගේ අපරාධ කොච්චර නම් සිද්ධ කරගන්නවා, කොච්චර අකුසල් අපි රැස් කරගන්නවද, කොච්චර කාලය අපි නාස්ති කරගන්නවද. නමුත් බෝධිසත්වයන්ගේ කතාවේ හැටියට මේවා කිසිවක් ගණන් හුප්පක නැහැ. උනාසේ රජෙක් වෙලා හිටින කොච්චර සේවයක් කර කර ඉන්නට ඇද්ද? නමුත් උන්වහන්සේ කල්පනා මේ එක ජීවිතයක් විතරයි. මේ තාම දීර්ඝ සංසාරයේ ජීවිතයක් යනු එක්තරා කාලයක උප්පත්ති ලැබුවා, මරණයෙන් අවසන් වෙන යම් කිසි දෙයක්. ඒක ඇතුලේ තමයි මේ ඥාති සම්බන්ධතා, අඹදරු සම්බන්ධ මේ ඔක්කොම ගොඩ නැගෙන්නේ. නැවත නැවත උපදිනවා. ඉතින් දීර්ඝ සසරක් මේක හැමදාම කෙරිච්ච එකේ, මේ ජීවිතයක හිසක් දන් දීලා මේක අවසන් කරලා දවසක සියලු සත්‍ය අවබෝධ කරලා සත්වයන්ටත් මේ සසරෙන් එතර වෙන්න පාර හදලා දෙනවා කියන එකේදී උන්වහන්සේ ඒක තවත් එක්තරා දෙයක්. අපි හරියට රුපියල් 10 15 100 200 1000 2000 අපි පුළුවන් හැටියට දන් දෙන්නේ මිනිස්සුන්ට. ඒ වගේ තමයි මේ ජීවිතයක් අතහරිනවා කියන එක. උන්වහන්සේ දන්නවා ඊට පස්සේ ප්‍රතිසන්දියක් තියෙන. උන්වහන්සේ මුලා වෙන්නේ නැහැ, උච්ඡේදයට වගේට යන්නේ නැහැ, මරණින් මතු උප්පත්ති නැහැ, භෞතිකවාද ඒවට වැටෙන්නේ නැහැ බෝධිසත්වයෝ. ඒ වගේ මට්ටම් වලට යන්නේ නැහැ. උන්වහන්සේ දන්නවා මේක උප්පත්තියක් තියෙනවා, මේ සංසාර ගමනක් තියෙනවා. ඒක වැටහෙනවා. විශේෂයෙන් හිත කියන එක වැඩ කරනවා මේක රූපයට අන්නේ. ඒ නිසා ප්‍රතිසන්දියක් සිදු වෙන්නට පුළුවන් සහ සිදුවිය යුතුයි. මේ සිත කියන එක එබේ මේ රූපයෙන් හටගන්න එකක්වත් රූපේ ක්‍රියාකාරිතේ ඒ වගේ අදහස් වෙන්නේ නැහැ උන්වහන්සේට. එනිසා උන්වහන්සේ දන්නවා මේකෙන් තව භවයකට උප්පත්තිය ලැබෙනවා. ඒ ගැන සැකයක් නැහැ උන්වහන්සේට. ත්‍රේකෙදී සහ කර්ම විපාක න්‍යාය, කර්මයට හොඳ කර්ම වලට හොඳ විපාක ප්‍රතිඵල, නරක කර්ම වලට නරක විපාක ප්‍රතිඵල, මේ කර්ම න්‍යාය ආදිය පැහැදිලිව තියෙනකොට සහ මේක දියුණු කරලා උසස් වෙලා මේ ගුණධර්ම දියුණු කරගෙන ගුණේ හිණිපෙත්තට යන්න පුළුවන් කියන අවබෝධය තියෙනකොට උන්වහන්සේට මේ ජීවිතයක හිසක් දීම, අතපය දීම මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. කෙනෙක් හිතන්නට පුළුවන් මේ වටිනා ජීවිතේ අපතේ දැම්මා කියලා. ඒ තමන් බලන කෝණේ අනුව. මේක මහා දීර්ඝ සසරක තවත් එක ජීවිතයක් නම් ඔහුට ඒ ජීවිතය අපිට තරම් වටින්නේ නැහැ. එතන වෙනස. ජීවිතේ වටින්නේ නැහැ කියන එක නෙවෙයි මම මේ කියන්න හදන්නේ. බෝධිසත්වයෝ පවා ඒ ජීවිතේ මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. නමුත් අපිට හිතෙන්නේ මේක තමයි එකම දේ. මේක අතහැරුණොත් මේ ජීවිතේ මේ ප්‍රශ්නය මිදෙන්නට ඕනේ, මරණය මිදෙන්නට ඕනේ, මේක තමයි අපිට තියෙන එකම දේ, පිලිසරණ මේ ජීවිතය ලෙස හැඟෙන්නේ. බෝධිසත්වයන්ට මේ දීර්ඝ සංසාරයේ තවත් එක කාල පරිච්ඡේදයක් පමණයි. ඒ නිසා මේ ජීවිතයේදී අස්සිස්මස්ලේ නැතුව ඉන්නට වීම ජීවිත පරිත්‍යාගයේ කියන එක සාමාන්‍ය දෙයක්. මොකද උන්වහන්සේ දන්නවා මේ සිදු කරන ගුණවත් පරිත්‍යාගයෙන් තමන් මීට වඩා උසස් ආත්මයකට ජීවිතයකටපත් වෙලා ඒකමත පදනම් වී තවත් ගුණධර්ම පූර්ණණය කොට දවසක මේ සත්‍ය ආબોධ කරමින් සත්‍යය මේ සසරෙන් එතර කරවන්න සමර්ථ වෙනවා. ඉතින් උසස් ඉලක්කයකට ග්‍රේට් කෝස් උසස් ඉලක්කයක් සඳහා යන උත්තම පුරුෂයෙක්. ඒක තමයි බෝධිසත්ව සිත වන්දනීය වන්නේ. බෝධිසත්වරයෙක් වන්දනීය වන්නේ. සමහර ආත්ම භාවල තිරිසන් බෝධිසත්වයාට මිනිස්සු අවුරුදු දහස් ගණන් වැඳලා තියෙනවා. ඊළඟට එනවා කේතාරකා ධිකතරං නයනං අදාසි. කේ කියලා කියන්නේ මහ ප්‍රාණ කයන් එතන එන්නේ. ක කියලා කියන්නේ හිස් භවට, අවකාශයට, අහසට. කේ කියලා කියන අහසෙහි කියන අර්ථය. කේ තාරකා ධිකතරං අහසෙහි තියෙන තරු කැට වලට වඩා නයනං අදාසින්. අහසේ තරු පරයා ඇස් දන් දුන්නා. මොකද ඒ උපමාව ගන්නට ඇත්තේ ඇසුත් අපේ සාමාන්‍යයෙන් දිලිසෙන එකක්නේ. ලං වෙලා බැලුවම ආලෝකයේ වැටෙනකොට අපේ ඇස්වල දිස්නයක් තියෙනවා. පරාවර්තනයක් වෙනවනේ තියෙන කාච වලින් ඒ ලික්විඩ් එකෙන්. ඉතින් තරු වලට, ඒ කියන්නේ තරු කැට බඳු ඇස් කියලා අපි ඔය වර්ණා කරන්නේ. ඒ නිසා ධර්මයේ දක්වනවා තරු වලට සමානකට. තරු විශාල ප්‍රමාණයක් තියෙනවනේ. ඒක ජලයේ, මුහුදේ ජලයේ තරම් නැහැ, පොළවේ පස් තරම් නැහැ. නමුත් විශාල ප්‍රමාණයක් සමහර දවස් වලට අපිට තරු පේනවා. ඒ තරු වලට වඩා අධික ප්‍රමාණයක් උන්වහන්සේ ඇස් දන් දීලා තියෙනවා. ආසේ තරු දකින්නකොට මේක සිහි කරන්න. ඇස් දන් දෙනවා කියන්නේ පිංගතුනේ ඇස් දෙක දුන්නට පස්සේ එතැන් පටන් අන්ධෙක්. උට පේන්නේ නැහැ, විෂන් එකක් නැහැ. ඇස් දෙකක් අන්ධ වෙනවා කියන එක ජීවිතයකට වෙන ලොකුම අභාග්‍ය සම්පන්න දෙයක්නේ. ඒකනේ උපතින්ම යමෙක් අන්ධ වුණොත් අපි බොහොම අනුකම්පා කරන්නේ. එනාට අපි එහෙම නිග්‍රහ කරන්නේ නැහෙනේ. අන්ධය ආදී ලෙසට එහෙම සත්පුරුෂෝ නිග්‍රහ කරන්නේ මොන වගේ කෙනෙක් වුණත් ඒ නොලැබීම කෙරෙහි අපි අනුකම්පා කරනවා. මොකද ඇස් දෙකක් නොලැබුණා කියලා කියන්නේ ඒක ජීවිතේ අඩුවක්නේ. සහ අපේ තියෙන ශරීර අවයව වලින් හොඳට කල්පනා කරන්න, අපි වැඩිපුරම ආරක්ෂා කරන්නේ ඇස් දෙක. අභ්‍යන්තරයේ තියෙන හදවත මොලේ වගේවා ජීවිතේට වැදගත්. ඒව නැතුව ජීවත් වෙන්නට බෑ. නමුත් අපිට බාහිරට පේන ශරීර කොටස් දිහා බැලුවොත් අපි වැඩිපුරම අගය කරන්නේ ඇස් දෙක. හොඳට කරුණා, කන නැති වුණත්, නාසය නැති වුණත්, දිව නැසී වුණත්, සංවේදනා නැති වුණත් බහුතරයක් දෙනා, වෙනස් වෙන්න පුළුවන් පුද්ගල ප්‍රතිබද්ධ නිසා, බහුතරයක් දෙනා මේ දර්ශනය මේ දකින්න ඕනේ. එතකොට අපිට ආරක්ෂාව වෙන්නේ ඇස් දෙක අන්ධ වුණා කියන අනාරක්ෂිත බවක් තියෙන. මොනව වෙනවද කියලා අපිට දන්නේ නැහැ, පැහැදිලි නැහැ අපිට. ඇස් නැතිවීමෙන් අපිට වින්දනේ නැති වෙන එක, අපිට විඳින්න බැරි වෙන එක, ලෝකේ දකින්න බැරි වෙන එක විතරක් නෙවෙයි, ලොකුම ගැටලුවක් තමයි තමන් ඉතාම අනාරක්ෂිතයි ඇස් නැති වුණාම. කන් නැති වුණාමත් එහෙමයි. නමුත් ඊට වඩා අනාරක්ෂිත ඇස් දෙක නැති වෙනකොට. ඉතින් බෝධිසත්වයෝ මේ ඇස් දෙකක් දුන්නම ඒක හිතන්නේ නෑනේ, තරුණ කාලෙද වයස කාලෙද මහල්. නෑ නෑ, මම තාම තරුණයි, වයසට ගිහලා ඇස් දෙන්නේ. එහෙම හිතන්නේ නෑ. සමහර හිතන අවස්ථා ඇති. නමුත් උන්වහන්සේට මොකද ඇස් ඉල්ලන් එන අය ලේසි නෑ, වැඩියෙන් හම්බ වෙන්නේ නෑ. මිනිහෙක් ඇසක් ඉල්ලන් එන්නේ නෑ සාමාන්‍ය. හැබැයි ඇස් දෙක දන් දෙනවා. ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මතක තියා ගන්න, ඇස් දන් දීපු හැම ජීවිතයකම උන්වහන්සේ අන්ධයෙක් ලෙසනේ මිය යන්නේ. ওই සිවිරාජ ජාතකයේ විතරක් අපිට හම්බ වෙනවා විශේෂ අවස්ථාවක්. සත්‍ය කිරිය චක්ෂුවක් හිමි වුණා කියලා. ඒක එක ආත්ම භාවයක්, විශේෂ කතාවක් මේ මේ භද්‍රකල්පයේ සිද්ධ වෙච්ච. අනිත් හැම ජීවිතේම අන්ධ වෙලා තමයි මිය යන්නේ. සිවි රජුරෝ පවා මරණය බලාපොරොත්තු වුණානේ දුන්නට පස්සේ. මොකද හේතුව, ඒ කියන්නේ ජීවිතේ පාවෙලාවත් මරණය ප්‍රිය කරලවත් නෙවෙයි, අන්ධභාවය කියන එක දුන්නට පස්සේ උන්වහන්සේ ඒක අගය කරන්නේ නැහැ. අන්ධභාවය බොහොම හොඳයි. අන්ධ එහෙම කියන්නේ, ඒක එහෙම කියන්න බෑනේ කාටවත්. බෝධිසත්වයන්ට ඉතින් ඥානයේ තියෙන කෙනා උන්වහන්සේ දන්නවා අන්ධභාවයයි ඇසති භාවයයි පහසට පොළො වගේ වෙනස්. නමුත් තමන් දීපු දාණය ගැන පසුතැවෙන්නේ නැහැ. ඒක කිසි වෙලාවක පසුතැවිලා නැහැ සිවි රාජ ජාතකයේදී. කියනයි පසුතැවුන්නේ නැහැ තමන් දාණය ගැන. නමුත් ඒ අන්ධ භාවයේ ප්‍රිය කරන්නේ නැහැ. ඒ නිසා ඉක්මනට මැරෙනවා නම් හොඳයි කියලා හිතුවා. ත්‍රමේ හැම දන් දීපු හැම ආත්මයකම මේ தත්ත්වේ උන්වහන්සේ විඳිනවා. ඇස් දුන්නා කියලා කියන්නේ සිවි රජුරෝ රජකමත් අතරම රජ කරන්නද, ගුරුවරයෙක් වෙන්නද, ගුරුවරයන මොන හරි කියන්න පුළුවන්, උගන්වන්න පුළුවන් කදී. නමුත් ඒක සාර්ථක මදිනේ. වෛද්‍යවරයෙක් වෙන්නද, ඒ කට වෛද්‍යවරයෙක් කියන දුන්නා ඒ කටයුතු කරන්නද, ඉංජිනේරුවෙක්ලා කටයුතු කරන්න, මොකක්වත් කරගන්න බෑ අන්තිමට. අද කාලේ නම් සමහර උගත් භාවයේ දිනු කරගෙන දේවල් කරන්නට පුළුවන්. නමුත් ඒකේ අඩුවක් හිටිනවනේ මුළු ජීවිතේ. මේක තමන්ම උත්සාහයෙන් කරන දෙයක්. එනිසා මතක තියාගන්න, බෝධිසත්වයන් වහන්සේගේ ඇස් දන් දීපු හැම ජීවිතයකම උන්වහන්සේ අන්ධයෙක් ලෙස මියන්නේ. සිවිරාජ ජාතකයේ බඳු අවස්ථා කිහිපයක විශේෂත්වය වෙන්නට ඇති. නැත්තම් උන්වහන්සේ අන්ධයෙක් ලෙස මියන්නේ. ඒ නිසා මේ ඇස් දෙකක් දෙනවා කියන එක සුළුපටු කරුණක් නන් නෙවෙයි. දැන් බලන්න පින්වතුනි, මෙන්න මේ කියපු ලේ දන් දීලා, මස් දන් දීලා, හිස් දන් දීලා, ඇස් දන් දීලා එක ජීවිතයක් දෙකක් නෙවෙයි, දීර්ඝ සසර අනේක ජාතීන්හි මේ පරිත්‍යාගයේ සිද්ධ කරගෙන කවරක් සඳහාද තමන්ගේ සිත තුළ අතහැරීමේ ගුණය දියුණු කරලා අනිත් සියලුම ගුණයන් දවසක වර්ධනය කරගෙන හිණිපෙත්තට අරගෙන සම්මා සම්බුද්ධත්වයේ සඳහා ඒ කවරක් සඳහාද? ඔබ අප මා ඔබ සියලු දෙනාම මේ සංසාරයෙන් එතර කරවන්නට එතර වෙන මාර්ගය කියලා දෙන්න. ඒ තමයි කරපු කැපකිරීම. සමහර වෙලාවලට අපිට දෙමව්පියන්ගෙන් ලැබෙන දායාද විනාශ කරනකොට, ඒක අපතේ යවනකොට සමහර කෙනා ඔය ගොඩාක් මහන්සියලා ඔය තාත්තලව කොහොයාගත්තේ නාස්ති කරන්න එපා. දෙමව්පියනෝ සමහරට කියනවා ඒක. ගොඩාක් මහන්සි වෙලා මේක හොයාගත්තේ. මතක තියාගන්න, තථාගත බෝධිසත්වයන් වහන්සේ ඇස්සිස් මස්ලේ දන් දෙමින් තමයි මේ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය ලෝකයට දායාද කළේ. ඒක උන්වහන්සේගේ දායාදයක්. මතක තියාගන්න, චතුරාර්ය සත්‍ය උන්වහන්සේ නිපදෙව්වා නෙවෙයි, ඒක හැම කල්ලිම පවතින ධර්මතාවයක්, ඒක නිර්වාණයේ පවතින ධර්මයක්. ඒක උන්වහන්සේ සොයාගත්තා, ස්වයම්භූ ඥානයෙන් සොයාගත්තා. සොයාගෙන ලෝකයට දායාද කරේ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාව. මේ දේශනාව කාලයක් ගිහිලා වැහිලා යනවා. අවස්ථාව තියෙනකොට අපි ඒක දිගට පවත්වන්නේ නැත්නම්, ඒක විකෘති කරනවා නම්, ඒක පුහුණු කරන්නේ නැතිනම්, ඒක ගණනකට ගන්නේ නැතිනම්, බෝධිසත්වයන් කරපු ඒ මහා කැපකිරීමට අපි නියම ගරුත්වය දෙනව නෙවෙයි. අපි පුහුණු නොකරන්න නොකරන්න චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය ලෝකෙන් අතුරුදහන් වෙන්නට දායක වෙනවා. හොඳට මතක තියාගන්න, යම් කිසි කරුණක් මිනිස්සු ඔක්කොමගෙන්ම අමතක වෙලා ගියොත් ඒකට සැලකිල්ල දැක්වෙනත් ඒක ලෝකෙන් තුරන් වෙනවා. ඒකට මේ අමතක කරු හැමෝම දායක වෙලා තියෙනවා. එක්කෙනෙක් හරි මේක රැකගත්තා නම් ඔහුගෙන් තව කෙනෙක් ඉගෙනගෙන ලෝකේක තාම පවතිනවා. චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුත ධර්මය අපි මනුස්ස වර්ගයා ලෙස හිමින්සරේ අමතක කළ දවසක පුළුවන් තරම් ඒක අපි දිග්ගස්සන්න ඕනේ. ඒක ධර්මතාවයක් ලෙස කාලෙකට අමතක වෙන එක. නමුත් ඒක පරකු කරන්නට පුළුවන්, බොහෝ කල් මේක පවත්වන්නට පුළුවන්. හැම දෙයක්ම නියත නැහැනි සසර. අපි මේ ධර්මයේ නොයෙලෙනකොට, නොයෙදෙනකොට ඒ ධර්ම මාර්ගයේ අපෙන් අමතක වෙනවා. අපේ දරුවන්ට, සමාජයට අපි ආදර්ශයක් දෙනවා. මේක පුහුණු නොකර හිටියට ගැටලුවක් නෑ. නීතියක් තියෙනවා, කුණු දාන්න එපා පාරේ. අපි ඒක සලකන්නේ නේ. අපි ඒක සලකන්නේ නැති වුණාම තව අය දැකලා ඒකද අපිත් සලකන්නේ. දැන් සමහර රටවල තියෙන අපිරිසුදු රටවල්, ඒ වලට ගියාම සමහරලාට අපිත් ඒ අපිරිසුදු වෙන්න කුණු දානවා. ඇයි ඒ? අනිත් මිනිස්සු කරන නිසා. තවත් රටවලට ගියාම නීතිත් අදයි, මිනිස්සු කරන්නේත් නැහැ, කුණු දාන අපිත් දාන්නේ නැහැ. අපි අමන අනුගත වෙනවා මිනිස්සුන්ට. ඒක මනුස්සයන්ගේ ස්වභාවයක්. ඒකනේ අර එකම වෙනස් සංඛ්‍යාතවලින් නැත්නම් වෙනස් විදිහට රිද්මයකට යන දේවල් එක ළඟ තිබ්බට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා ඔක්කොම එකම රිද්මයට එන්නේ. මේ භෞතික දේවල් වල පායක සිද්ධ වෙනවනේ. අර පරීක්ෂණ වලින් පෙන්නන්නේ කුඩා කාලේ. ඒ වගේ බහුතරයක් ඉන්න කරන දෙයට අපි එකඟ වෙනවා. අපි ඒකට අනුයාත වෙනවා. බෞද්ධයෝ වශයෙන් මේ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුත්ත ධර්මයට ගරු කරන්නේ නැතුව සත්‍ය ආબોධ කරන්නට, සමුදය ප්‍රහාණය කරන්නට, නිවන සාක්ෂාත් කරන්නට, මාර්ගයේ වඩන්නට පෙළඹෙන්නේ නැත්නම් අපි එකෙන් නොකියා පණිවිඩයක් දෙනවා. මේ ධර්මයේ තරම් වැදගත් නැහැ. මේක භාවිතා නොකලත් එකයි නැදත් එකයි. ඒකම ඔබේ දරුවන්ට, ඒකම ඔබේ ඥාතීන්ට, අසල්වාසීන්ට, ඔබට ගරු කරන අයට ආදර්ශයක්. විශේෂයෙන්ම අනිත් අය ඔබට ගරු කරනවා නම්, ඔබ අනුගමනය කරනවා නම්, ඒකන සෙලිබ්‍රිටිස්ලා හැම ආගම් වැළඳගෙන මිනිස්සු යන්නේ පස්සේ. මතක තියාගන්න, කුඩා කාලේ අපි හැමෝටම, අපේ හැමෝගෙම වීරිය තාත්තා, අම්මා, වැඩිමහල් සහෝදරයා, සහෝදරිය, ඔවුන් කරන දේවල් අපි අනුගමනය කරනවා. අපි මේ ධර්ම මාර්ගය ලඝු කොට සලකනවා නම් දරුවනුත් ඒක අනුගත කරනවා, අනුවත් වෙනවා. ගුරුවරයෙක් මේ ධර්ම මාර්ගය ලඝු කොට සලකනවා නම් ශිෂ්‍යයන් ඒකට අනුගත වෙනවා. විශේෂයෙන් කුඩා කාලයේදී ඒක ශිෂ්‍යයන්ගේ හිතට කාවදිනවා. ඒ නිසා අපි මේ ධර්ම මාර්ගයේ නොයෙලෙන නොයෙදෙන තාක් නොයෙදෙන වාරයක් ගානේ අනිත් අයටත් අනුබලයක් දෙනවා මේ ධර්මයේ තරම් වැදගත් නෑ කියලා. ඒ වෙලාවට කල්පනා කරන්න මහා බෝධිසත්වයන්ගේ දාන පාරමිතා පමණ. තමන්ගේ නිවසේ ඉදිරියේ පස් ටික බලන්න. මේ පස් පරයා මස් දන් දීලා මේක හොයාගත්තේ. මහා සාගරේ ජලය පරයා ලේ දන් දීලා මේක හොයාගත්තේ. අහසේ තරුකට පරයා ඇස් දන් දීලා මේක හොයාගත්තේ. ඇයි එහෙම දන් දෙන්නට උනේ? ඒ පරිත්‍යාගශීලී චේතනාවෙන් ඇතිවෙන ගුණධර්ම වලින් යුක්ත හිත තමයි සීලාදී සමාධියාදී ගුණයන් දියුණු කරන්නේ. ඒසා කැපකිරීම විශාල දාන පාරමිතාවක් පුරපු හිතකට තමයි බලවත් සමාධිය උපදින්නේ. ඒ සමාධියක් ඇති සිතකින් ඇතිවෙන විදර්ශනා ඥානයට තමයි වාසනා සහිත සකල ක්ලේශයන් නසන්නට පුළුවන්. දානයට නිග්‍රහ කරන අය මේ ධර්ම පරියාය දන් නැති අය. මතක තියාගන්න. සමහරු නිග්‍රහ කරනෝනේ දානේ බුදුදහම දැන් කරන්නේ දන් දෙන එක විතරයි. නැත් දානේ තමයි පින්වත්තුනි මේ පදනම හදන්නේ. ඒ නිසා තමයි කියන්නේ ඇස් ඉස් මස්ලේ දන්දී සොයාගත්ත චතුරාර්ය සත්‍ය ධර්මය. මේක තියෙනවා නිවැරදි ධර්ම පරියායක්. මේක 100%ක් ධර්මයට එකඟයි ප්‍රකාශන. කෙනෙක් හිතන්නේ ප්‍රම චතුරාර්ය සත්‍ය හොයාගත්තේ නුවණින්. ඔවේ නුවණ ඒ සහ විශාල ඒ සහ ගැඹුරු නුවණක් එන්නට. මොකද්ද? සත්වේ පුද්ගලයක ආත්මයක් නැහැ. පවතින්නේ අනාත්ම ධර්ම සමූහයක්. ඒ ධර්ම සමූහයේ හේතුන් නිසා හටගන්නවා පවතිනවා. ඒ වගේම මරණින් අවසන් නොවි හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. සහ ඒ හේතුඵල වශයෙන් පවතින නාම රූප පරම්පරාව පෙර භවයන් තමන්ට ප්‍රත්‍යක්ෂව දැක ගන්නට පුළුවන්. සහ මෙතන කර්ම විපාක වශයෙන් ඉදිරියෙන් ඉදිරියට ආත්මයකින් තොරව කර්මානුරූපව ප්‍රතිසන්දි අරගෙනමින් සසර ගමන සිද්ධ වෙනවා. ඒ පැමිණෙන්නට තිබෙන අනුත්පන්න දුක නිරුද්ධ කරන මාර්ගය සොයා ගැනීම. මේක සාමාන්‍ය මනසකට කරන්න බැරි දෙයක්. මේක විශේෂ සොයා ගැනීම. සහ ඒක අවබෝධ කරන්න මාර්ගය පෙන්වනවා. අපිට මේ මාර්ගේ යන්නට පුළුවන්. මේ මාර්ගේ ගියපු උත්තමයෝ ඉන්නවා. සහ යන අයට තේරෙනවා මේ මාර්ගේ නිවැරදි කියලා. ඒසා ගැඹුරු නිවැරදි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන ප්‍රඥාව. ඔ ප්‍රඥාවෙන් තමයි අවබෝධ කරේ. මේ ප්‍රඥාව එකපාරේනේ නේ. ඒ ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතෝ ආහ කියනකොට එක සත්පුරුෂයෙක් ලෝකෙ හිටියා. සංයෝජන තුනක් දුරු කරමින් සෝවාන් මාර්ගඵල ලබන්න ඔහු සමර්ථ වුණා. එයා අපි මේ ගාථාව කැසට් එක දාගෙන ප්ලේ කරමින් සිය පාර දහස් පාර ලක්ෂ පාර ඇහුවත් මාර්ගඵල ලබන්නේ නැහැ නේද? ඒර වෙනස මොකක්ද? ඒ උත්තමයාගේ තිබිච්ච ඥානේ මහිමය. ඒ කරුණ තේරුම් අරගෙන ඔහු සමර්ථ වෙනවා. තමන් කිතෙල තින සංයෝජන පවා දුරු කරමින් මේ ආභෝධ කරන්නට. ඒ ඥානේ ආවේ අහඹුවක් ලෙසද? නෑ. සංසාරේ දියුණු කරපු හිත. ඥානය දියුණු වෙන්නේ සමාධිය මත. සහ අවශේෂ ගුණධර්ම මත. ඒ සමාධියේ උපකාරක දේ තමයි සීලය. ඒක අදිෂ්ඨානය කියලා. පසු ගුණධර්ම වලට පූර්ව ගුණධර්ම පදනම වෙනවා. සීලය අදිෂ්ඨාන කොට පදනම් කොටගෙන සමාධිය, සමාධිය පදනම් කොටගෙන ප්‍රඥාව. ඒ සීලයට පදනම හදන්නේ දානය, මෛත්‍රිය, කරුණාදී ගුණධර්ම. ඒ දානාදී ගුණධර්ම කොතරම් ගැඹුරුද, ඒ තරම් තමයි සීලේ ගැඹුර තියෙන්නේ. පදනම දුර්වල නම් ලොකු බරක් දරන්නට බෑනේ. ලොකු බරක් ඉහළ ඉහළ ලොකු බරක් තියන්නට ඕන නම් ඊට පල්ලෙහැන් තියෙන දේවල් ශක්තිමත් වෙන්නට ඕන අඩිතාලම. ඒ නිසා වාසනා සහිත සකල ක්ලේශයන් නැසන සර්වඥතා ඥානයට හේතු වෙන ඒ මාර්ග ඥානයේ නැමැති මහා ඥාන ගින්න තේජස උපදින්නට, ඒ වර ඥානයේ උපදින්නට, ගරු ඥානයේ උපදින්නට, ඒට සුදුසු සමාධියක් තියෙන්නට ඕනේ, ඒකට සුදුසු සීලයක් තියෙන්නට ඕනේ, ඒකට සුදුසු දානාදී ගුණ තියෙන්නට ඕනේ. ඒ දානාදී ගුණවල කෙලවර තමයි ජීවිතය පවා අතහරිමින් දන් දීම, අංගපසංග අතහරිමින් දන් දීම, අඹ දරුවන්, ගෙවල්, දොරවල්, යාන වාහන, රට රාජ්‍ය පවා දන් දීම, ඒකේ සීමාවක් නැහැ. දිය හැකි යමක් වේ නම් ඒ සියල්ල දෙනවා අනුන් වෙනුවෙන්. ඔකේ අඹ දරුවෝ දෙන එකනේ දෙපැත්තක් තියෙන්නේ. මොකද ඔවුන් වස්තුන් වෙනවා. ඒකදී ඔවුන්ගේ කැමැත්ත අරගෙන දෙන්නේ මතක තියාගන්න. කැමැත්ත අරගෙන ඕන එකඟන අද කාලේ කියනවා දරුවන්ගේ කැමැත්ත ගන්න බෑ කියලා. මොකද ඒ කාලේ තිබිච්ච සමාජ ක්‍රමවලදී ඒ දරුවන්ගේ කැමැත්ත අරගෙන කැමති නම් තමයි දන් දීම සිද්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අද වාද විවාද කරන්නට පුළුවන් අද තියෙන ළමා නීති අනුව. මොකද ඒ කාලේ අතීතයේදී ඒ විදිහට තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. ඔවුන්ගේ කැමැත්ත එකඟත්වය අනුව දන් දීලා තියෙනවා. බෝධිසත්ව චර්යාවේදී දිය හැකි යමක් වේ නම් ඒ සියල්ල උන්වහන්සේ පරිත්‍යාග කරනවා. ඒ සහ සුවිශේෂී දාන පදනමක තමයි උන්වහන්සේගේ සීලය පිහිටන්නේ. ඒ සහ සුවිශේෂී සීලයක තමයි සමාධිය පිහිටන්නේ. එවන් සමාධියක් උපකාර කරගෙන තමයි උන්වහන්සේගේ විදර්ශනා ඥානය මතුවන්නේ පිහිටන්නේ. ඒ විදර්ශනා ඥානයේ කෙලවර තමයි අනුසේ පමණක් නෙවෙයි වාසනා ගුණය පවා දවල අලු කරන ඥාන ගින්න හටගන්නේ. ඒ නිසා මතක තියාගන්න මේසා විශාල පරිත්‍යාගයකින් තමයි චතුරාර්ය සත්‍ය ධර්මය තනියම අවබෝධ කරගෙන ලෝකයාට දේශනා කිරීමේ හැකියාව, ශක්්‍යතාවය, සමර්ථකම උන්වහන්සේ ඇති කරගන්නේ. ඒ භව නිසා තමයි චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුත්ත දේශනාවක් දේශනා කරේ. ඒ දේශනාව තමයි පූර්වාචාර්යවරු අද දක්වා අරගෙන ආවේ. ඒකෙන් තමයි අපිට මේ සසරෙන් එතර වෙන්නට පුළුවන්. අපිටත් තියෙන පිහිටේ ධර්මය ධම්මං විනා නත්ති පිතාච මාතා තමේව තානං සරණං පතිට්ඨා. මේ ධර්මයමයි අපිට තියෙන පිහිට සරණ. මව්පියොන්ට වඩා මව්පියවරු අපේ ජීවිතයට උදව් කරා, අපිට ජීවත් වෙන්න උපකාර කරා. ඔවුන් නිසා තමයි ජීවත් වෙන්නේ. නමුත් සසරෙන් එතර වෙන්න උපකාර වෙන මේ ධර්මයේ. මොකද මේ ජීවිතයේ මිය ගිහලා තව ජීවිතයක තවත් අම්මා තාත්තා එනවා, තවත් ඊළඟටත් යනවා. දිගට මේ සසර ගමන යනවා. නමුත් මේකේ සදාතනික නැවැත්මකට තියෙන එකම පිහිට ධර්මය. ඒ ධර්මයේ තමයි බුදුරජාන් වහන්සේ අපිට දායාද කළේ. ඒ දායාද කළේ මහා කැපකිරීමක් කෙලවර. ඒ නිසා අපේ යුතුකම මේ ධර්මයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන සසරෙන් එතර වීමේ පාර සකස් කරගෙන සහ ධර්මයේ පුහුණු වීම තුළින් අන් අයට ආදර්ශයක් සපයමින් අන් අයත් මේ ධර්ම මාර්ගයට අරගෙන මේ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුත්ත ධර්මය ලෝකයේ තුල චිරාත් කාලයක් පවතිවා, බුද්ධ ශාසනය චිරාත් කාලයක් පවතිවා කියන හිතෙන් අදහසින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට පුහුණුව ලබමින් ඒ ධර්මය අනාගතය වෙනුවෙන් ආරක්ෂා කොට තබා ගැනීම තමයි අපිට තියෙන යුතුකම. ඒ ක්‍රියාවෙන්මයි තථාගතයන් වහන්සේ බෝධිසත්වාවදීදී කළ කැපකිරීමට උපහාර කරන්නට පුළුවන්. ඒ නිසා තමයි පරිනිර්වාණ මංචකයේදී දේශනා කරේ ආනන්දය, මේ ආමිස පූජාවෙන් උපහාර කිරීම නෙවෙයි මට කරන නියම උපහාරය. යමෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ නියලේ නම් ඔහු තමයි මට නියමෙටම ගරු කරන්නේ. හේතුව මොකද? උන්වහන්සේ තමයි දන්නේ කොච්චර කැප කිරීමකින්ද මා මේ ධර්මය අවබෝධ කරගෙන මේ ලෝකයාට දේශනා කරේ කියන එක. නිසා උන්වහන්සේට උතුම්ම ගෞරවය දැක්වීම වශයෙන් දාන සීල භාවනාදී වූ ප්‍රතිපත්ති ධර්මයන් පූර්ණය කරගෙන නිවන් මඟ යාගන්නට අපි හැමෝම තරයේ අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඉතින් මේ වෙසක් පුන් පොහෝ දවසේදී මේ ධර්ම ශ්‍රවණයේ තුලින් රැස්වෙන කුසලානිසංස බලයත් හැම දිනාටම ධර්ම මාර්ගයේ ඉදිරියෙන් ඉදිරියට අපරාජිතව විරාජිතව ගමන් කොට නිවනින් සැනසෙන්නටම හේතු උපනිශ්‍රය වේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ පිළියන්දල සුවාර පොළ පදිංචි සරත් උඩවත්ත ජයලතා කල්දේරා පුබුදු උඩවත්ත රුවන්දි ජයතිලක පහන්සා උඩවත්ත ඇතුළු පිරිස විසින් තමයි පවුලේ සෑම දෙනාම එකතු වෙලා තමයි මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ. අපේ ස්වාරපොළ උත්තරවංශ ස්වාමින් වහන්සේගේ දෙමව්පියන් සහෝදරයන් ඒ ඇතුළු පවුලේ හැම දෙනාම තමයි එකතු වෙලා මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ. ඔවුන්ගේ බලාපොරොත්තුව තමයි මියගිය දෙමව්පියන් වෙන විලියම් උඩවත්ත, ඩොලිනෝනා උඩවත්ත, පීටර් කල්දේරා, පීඩී එංගනෝනා සහ පීඩී යසෝහාමි දුවගේ චන්ද්‍රාවතී ඇතුළු අනෙකුත් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ භවගමන සුවපත් වී ඒ සෑම දෙනාටම කල්යාණ මිත්‍රාශ්‍රය තුළින් සුවසේ පාරමී සපුරා නිවනින් සැනසෙන්නට ලැබේවා කියන හිතෙන් තමයි මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ. ඉතින් එසේ වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ සියලු දෙනාම යම් හේකින් දුකටපත් වී තිබේ නම් දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනේ වී නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අධේශනාවට ඒ අනුග්‍රහ සිද්ධ කරා වූ සුවාරපොළ පදිංචි සරත් උඩවත්ත මහත්මා, ජයලතා කල්දේරා මෑණියන්, පුබුදු උඩවත්ත මහත්මා, රුවන්දි ජයතිලක පහන්සා උඩවත්ත ඇතුළු ඒ සෑම දෙනාගේම මෙලව සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ආධ්‍යාත්මික, ලෝකෝත්තර, ලෞකික සියලුම ප්‍රාර්ථනාවන් සමෘද්ධ කරගෙන හැම දිනාටම මෙලව දියුණුව, පරලව සුගතිය, කෙලවර නිවන සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් විශේෂයෙන් මේ ධර්ම දේශනාවට මූලිකම යෝජනාව සහ ආරාධනාව සිද්ධ කරේ අපේ අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ අධ්‍යාපනයේ ලබන සුවාරපොළ උත්තර වංශ ස්වාමින් වහන්සේ විසින්. ඉතින් උන්වහන්සේත් ගිහි චල ඉතාමත්ම කීර්තිමත් ජීවිතයක් ගත කරමින් ඒ සියල්ල අතහැරලා බුද්ධ ශාසනය උදෙසා පැවිදි වෙලා අන්තර්ජාතික තේරවාද ධර්මායතන ඉතාම හොඳින් ධර්ම විනය කටයුතු වල ප්‍රතිපත්ති කටයුතු වල නියැලෙනවා. හැම දිනාටම ආදර්ශයක් වෙමින් ඉතින් අපි ආශිර්වාද කරනවා උත්තර වංශ ආයුෂ්මතුන් වහන්සේට. ස්වාමින් වහන්සේගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. උන්වහන්සේගේ සියලු ධර්ම අධ්‍යාපන කටයුතු, සීලාදී ප්‍රතිපත්ති කටයුතු, භාවනාදී ප්‍රතිපත්ති කටයුතු ප්‍රාර්ථනීය පරිද්දෙන්ම සම්පූර්ණ කරගෙන බුද්ධ ශාසනයටත් උපකාර කරමින් තමන්ගේ නිවන් මඟ යාගන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, කායික නිරෝගී භාවය නිරතුරුව ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම ධර්මශ්‍රවණය කරා වූ සෑම සියලු දෙනාගේම නමිම්මිය පරලව ගිය ඥාති වර්ගයාද පින් අනුමෝදන් වෙත්වා. දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් රක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. හිතාහිතමදහත් සකල ලෝක සත්වයා පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර අමා මහ නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා අපි ආශිර්වාද සිද්ධ කරමු. අවසාන වශයෙන් ධර්ම දේශනාවට ආරාධනා කළා වූද, සංවිධානය කළා වූද, පටිගත කිරීම ප්‍රචාරණය කළා වූද, ධර්ම ශ්‍රවණය කළා වූද හැම සීලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේදර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වස විස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ඝටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ලෞකික දියුණුවෙන් පමණක් තෑයීමටපත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන් ආත්ම භාවයන් හිදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසය ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණ ඥානය සහ සම්මා දිට්ඨිය ඇතූපත ලබා සුවසේ පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට මේ සියලු කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කිර ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුංචතු.